भावनाव निबंध गैटलु तिबेनवानम पहली करगान्नेट अध्यक्षीम तिबेनवानम विमसन्ने में एटावस्ताव भावना क्रम अतर आनापाना सति भावना सुविशेषी भावनावा ये सुविशेषी वन्नट हेतु कीपेना एक हेतु अत्तमा में आनापाना सति भावनावट में हितन मनस अवश्य ने मैत्री भावनावगत तो हितान दती है इतने एक तरह विधि है कटे මරණානුස්සති සිටීමක් හැබැයි මේ ආනාපානසති හිතන්න දෙයක් නැහැ හිතුවත් නැතත් හුස්ම එනවා යනවා ඒතරේ සිතන මනසට නිවාඩු දෙනවා හැබැයි මනස නිවාඩු ගන්න කැමති නැහැ එයා පුරුදු වෙලා තියෙන්නේ පැය 24ම වැඩ කරන්න ඕවර් ටයිම් සෙන්සුරා දෙරිදා හැමදාම 365 වැඩ කරන්න ඒ නිසා මේ ආනාපාන සති භාවනාව පටන් ගත්තාම ඒ මනස දන්නේ නැහැ මොනවා කරන්නද කියලා. එයා නිකන් කරකෝල අතෑරිය වගේ දැන් මොකද මේ මොනවද මං හිතන්න ඕනේ. ඉතින් ඒ නිසා එයාට හිතන්න සිටිය යුතු කුමක්ද සිතන්න ඕනේද මේ මොනවද තේරුම් ගන්න බැරුව හැමදේම හිතන්න පටන් ගන්නවා මොළදී. ඒ හේතුව නිසාම තමයි මේ ඔය බොහෝ විට ආනාපාන සති භාවනාව පටන් ගත්තාම මේ තිබුණට වැඩිය සිතිවිලි එන්නේ. වෙනදා මතකේවත් නොතිබුණු දේ මතක් වෙන්නේ ඒ නිසා. එයා හැමදේම මතක් කරමින් බලනවා කිසියම් වූ වැදගත් දෙයක් කරන්න ඕනේ, ප්‍රයෝජනවත් දෙයක් කරන්න ඕනේ කියලා. හැබැයි එකක්වත් ප්‍රයෝජනවත් නැහැ. ඉතින් අපි මේවා අඳුනාගෙන ඒ හිතන්න තියෙන ඕනකම උනන්දුවත් අඳුනාගෙන ඒ උනන්දුව අත්හැරලා දා. කියන්නේ සිතිවිලි එනවා හැබැයි ඒවා අපි ලොකුවට බාරගන්නේ නැහැ. ඒව කරදරයක් කියලා හිතන්නේත් නෑ තරහ ගන්නෙත් නෑ හිතත් එක්ක මේ උපේක්ෂාවෙන් ඉන්නෝ පිළි අරගෙන ඉතින් මිඳගෙන හුස්මට හිත ගේනවා එතනදී මේ හිතටම තේරෙනවා මේ නොසිතිය යුතු බව අපි නීතියක් දාන්නේ නෑ හිතන්න එපා කියලා හැබැයි ඒ හිතටම තේරෙනවා ඒ නිසා එයාම මේ ටික ටික ඒ තමන්ගේ පය ආපස්සට ගන්නවා. ඒක ස්වභාවිකවම සිතිවිලි අඩු වෙලා යනවා. කෘතිමව නෙමෙයි, බලහත්කාරයෙන් ආයාසයෙන් නෙමෙයි, ස්වභාවිකවම. දැන් මේ එහෙම සිතිවිලි අඩු වෙනකොට ඊට සමානුපාතිකව මේ ආවේගත් අඩු වෙනවා. හිතේ තියෙන කලබල ගති, හැඟීම් බර ගති මේ සියල්ලමත් සාමාන්‍යයෙන් සිතිවිලි නිසායි උත්පාදනය වෙන්නේ. සිතිවිලි නිසායි පවතින්නේ හැම හැඟීමකටම සිතිවිල්ලක් මුල්ද. ඒතර සිතිවිලි අඩු වෙනකොට හැඟීමත් අඩු වෙලා හිත හොඳටම සැහැල්ලු වෙනවා. ශරීරයත් සැහැල්ලු වෙනවා. හිත සැහැල්ලු වෙනකොට ශරීරය සැහැල්ලු වෙනවා. දැන් හැඟීම් බර වෙලා ඉන්නකොට ශරීරයට හරි බරක්. පපුවට බරක්. ලොකුවට හුස්ම ගන්න ඕනේ. ඒ ශරීරයත් සැහැල්ලු වෙනකොට හිතත් සැහැල්ලු වෙනකොට හිත ආවේගවලින් නිදහස් වෙනකොට එපමණ ලොකු ශක්තියක් අවශ්‍ය නැහැ. දැන් මෙතන ලොකු මේ ශක්ති දහනයක් වෙන්නේ නැහැ. එහෙම ඕනේ නැහැ. ලොකුවට පෙට්‍රල් ඕනේ නැහැ. මේක මේ අයිඩී ස්ටේට් එකේ තියෙනකොට. වාහනේ දුවන්නේ නැහැ. දැන් කන්දක යන්නෙත් නැහැ. දැන්නක යන්නෙත් නැහැ. පල්ලෙම යන්නෙත් නැහැ. ඔහේ නවත්තලා තියෙනවා. හැබැයි එන්ජින් එක වැඩ. ඒක ලොකු ඉන්ධන ඕනේ නැහැ. ඒ නිසා ලොකු හුස්ම ඕනෙත් නැහැ. ගැඹුරු හුස්ම, දීර්ඝ හුස්ම, බර හුස්ම ඕනේ නැහැ. ඒක ස්වභාවිකවම හුස්මත් සිවුම් වෙලා කෙටි වෙලා සැහැල්ලු වෙනවා. මේ සියල්ලම බොහොම ස්වභාවික ක්‍රියා. හුස්ම සැහැල්ලු වෙලා කෙටි වෙලා සිවුම් වෙලා යනවා ටික ටික. ඒක සීමාවක් නෑ. එහෙම අඩු වෙවි යනවා. එතනදී මේ තමයි බොහොම ඉක්මනට හුස්ම සිවුම් වෙන්න පුළුවන්. බොහොම ඉක්මනට ඒ සියුම් වෙනකොට ඒ සියුම් හුස්ම ග්‍රහණය කරගන්නට තරම් අපේ සිහිය අවධානයේ සියුම් නැති වෙන්න පුළුවන්. දවුණම දෙයක් තියෙනවද නැද්ද කියලා දැනගන්න නම් අපිට ඒ පිළිබඳ අවධානය තියෙන්න ඕනේ. ඊටාම සියුම් දෙයක් දැනගන්න සියුම් අවධානයක් තියෙන්න ඕනේ. දැන් අවධානයේ තාම ඒ මට්ටමට සියුම් වෙලා නැත්නම් ඒ ගොරෝසු අවධානයට සාපේක්ෂව සියුම් හුස්ම අපිට දැනෙන්නේ නැහැ. හුස්ම නැහැ වගේ දැනෙන්නේ. හුස්මක් නැහැ, සිතිවිලිත් නැහැ, හුස්මක් නැහැ වගේ. සිතිවිලි නැති වෙන්න පුළුවන්. හැබැයි හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. හුස්ම නැති වෙන්නේ නැහැ. හැබැයි ඒක බොහොම හිමීට හුස්ම එන්නේ. ඇවිල්ලා ආපු ගාම හුස්ම පිට වෙන්නේ නැහැ. යා හුස්ම අරගෙන, ශරීරයේ හුස්ම අරගෙන ටිකක් ඉඳලා එමීට හුස්ම පිට කරනවා. හදිස්සියක් නැහැ. දැන් අර ආතතියනේ හදිස්සිය. ඒතර ආතතියෙන් ඉන්නකොට හුස්මටත් හදිස්සිය. දැන් ආතතිය නැහැ. ඒක සම්පූර්ණයෙන් නැහැ. හොඳට එයා විවේක ගන්නවා. ආස්වාසයකදී විවේකය. දැන් හුස්ම පිට කරනවා. පිට කරපු ගමන් ආයෙ ගන්න හදිස්සියකුත් නැහැ. පිට කරලා හුස්මක් ගන්න නැතිව එතනත් පුංචි විරාමයක් තියෙනවා. ඒ විරාමයෙන් පස්සේ තමයි හුස්ම ගන්න. ඒතරෙ දිග වේලාවක් හුස්ම ගන්නෑ. ඔහෙම ඕනේ නෑ ශරීරයට. ඒතරෙ එන්න එන්න හුස්ම කෙටි වෙනවා, විරාමයේ වැඩි වෙනවා. විරාමයේ දික් වෙනවා. හුස්ම කෙටි වෙනවා. ඒතර සමහරට ඒ විරාමයේදී අපි බලුවොත් එහෙම කිසි දෙයක් නෑ. හුස්ම එන්නෙත් නෑ, යන්නෙත් නෑ. ඒක ඇත්ත. හැබැයි දිගටම තියෙන ක්‍රියාව නෙමෙයි. ඊට පස්සේ ඉතින් හුස්ම එනවා. හුස්ම එන්නේ බොහොම පුංචි වෙලාවක. පිට වෙන්නේත් කෙටි. ඉතින් ඒ පුංචි වෙලාවේ අපේ අවධානය එතන තිබුණ නැත්නම් ඒ ක්ෂණේ අපිට කොහොමද දැනෙන්නේ හුස්ම එන බව යන බව. හැබැයි අපි ඒ ගැන කලබල වෙන්න ඕනෙත් නැහැ. ඒක නින්දක් නෙමෙයි. වෙන මානසික ස්වභාවයකුත් නෙමෙයි. ඒ තමයි මේ සමාධිය නැත්තම් භාවනා සංසුන්තාවේ අනුපිළිවෙල. ඒ වෙලාවේ හුස්ම තිබුණත් නැත්නම් සිහියෙන් ඉන්න. හුස්ම නැත්තම් නෑ කියන සිහියෙන් ඉන්න. නෑ. හුස්ම දැනෙන්නේ නෑ. සිතිවිලි නෑ. ශබ්ද සමහර විට ඇහෙනවා නම් ඇහෙනවා. ඒ ඇහෙන්නෙත් නැත්තම් නෑ. ඉරියව්ව දැනෙනවද? දැනෙනවා නම් දැනෙනවා. නැත්තම් නෑ. ඒ තියෙනවද නැද්ද? ඒ සිහිය තියාගන්න. තියෙනවා නම් තියෙනවා, නැත්තම් නැහැ. ඒ සිහියෙන් ඉන්නවා. ඒත් එහෙම ඉන්නකොට සිහිය දැන් අපි පුරුදු වෙලා තියෙන ඇති දෙයක් දැනගන්නනේ. ඒ දැනගන්න සිහිය තව සිවුම් වෙලා නැති දේ දැනගන්න පුළුවන් මට්ටමට එනවා. නැත්තම් නැහැ කියන තැන. ඒත් නැහැයි කියන එක දැනීමක්. යමක් නැහැ කියන දැනීමක් දෙනවා. නැහැ. තිබුණත් එකයි නැතත් එකයි. ඒක තමයි අවබෝධය. තිබුණත් එකයි නැතත් එකයි. නැති වෙන්නම ඕනේ. සුදු තිබුණත් එකයි නැතත් එකයි. සිතවිලි තිබුණත් එකයි නැතත් එකයි. ශබ්ද ඇහුණත් එකයි නැතත් එකයි. එකක් හොඳයි කියන්නෙත් නෑ, අනිත් එක නරකයි කියන්නෙත් නෑ. මේ තමයි සිදුවිය යුතු දේ, අහවල් දේ සිදුවෙන්න හොඳ නෑ කියලා එහෙම මේ නීතියක් දාන්නෙත් නෑ. තියෙනවා නම් තියෙනවා, නැත්නම් නෑ. ඇහෙනවා නම් ඇහෙනවා, ඇහෙන්නේ නැත්නම් ඇහෙන්නේ නෑ. හුස්ම එනවා නම් එනවා, නැත්නම් නෑ. එක් කුමක් සිදුවත් කුමක් සිදු නොවුනත් අපි එක වගේ ඉන්නේ. ඒ තමයි නිශ්චලත්වය කියන්නේ. සමාධි උපේක්ෂාව කියන්නේ තත්ත්වයක්. ඒක සිහියෙන් තියෙන උපේක්ෂාවක්. සිහිය නැති උපේක්ෂා තියෙන්න පුළුවන්. මේ අපි දිනු කරන්නේ සිහියෙන් සිටින්න පුළුවන් නිශ්චලත්වයක්. එතන කිසිම කැළඹීමක් නැහැ. සමහර ජීවිතයේ මුල්ම වතාවට එබඳු කැළඹීමක් නැති ගැඹුරු නිශ්චලතාවයක් කෙනෙක් අත්දකිනවා. ඔය කාරණේ මේ පැහැදිලි ඇති. මේ අපි සාමාන්‍ය යමක් කරන්නේ ක්‍රියාවක්, ඒ ක්‍රියාවට මැදිහත් වෙලා, ඒ ක්‍රියාව ඇතුළට கிඳා බහැලා තමයි අපි ඕනම දෙයක් කරන්නේ. කතා කරන්නේත් එහෙම, ඒ හැම වචනයක් අදහසක් එක්කම ආත්මගත වෙලා ඒව ඇතුළට ගිහිල්ලා වැඩ කරන්නේත් එහෙම, හිතන්නේත් ඒ විදිහට. මම කියන එක්කෙනා ඒ ක්‍රියාව ඇතුළේ ඉන්නවා. එතකොට හැඟීම් වෙන්නේ, ආවේගෙන්නේ. එතකොට ඒ ක්‍රියාව නිසා ආවේගයක් එනවා නම් එන්නේ ක්‍රියාව ඇතුළේ මම ඉන්නේ ඉඳ, මම ක්‍රියාවට, ක්‍රියාව මැද ඉන්නේ. දැන් මේ ඔබතුමා කිව්වේ සිහියෙන් සිටීම නිසා සිහියෙන් වැඩ කරනකොට මම එළියට එනවා. මම ඇතුළේ නෙමෙයි ඉන්නේ දැන්, බාහිර කෙනෙක්. හැබැයි ක්‍රියාවක් කරනවා. ඒතර ඒක ඒ ක්‍රියාව කරන කෙනා නෙමෙයි මම, ඒ ක්‍රියාව කෙරෙනවා. ඒ කෙරෙන දේ නිකන් නිරීක්ෂණය කරනවා. දැන් අපිට ඕන හිතලා හුස්ම ගන්න පුළුවන්. හිතලා ආ හුස්මක් ගන්න ඕනි කියලා ගන්නවා. පිට කරන්න ඕනි කියලා පිට කරනවා. දැන් නොගෙන ඉන්න ඕනි කියලා ඕන ටික වෙලාවක් හුස්ම නොගෙන ඉන්නත් පුළුවන්. ගත්ත හුස්ම අල්ලගෙන ඉන්නත් පුළුවන්. පිට නොකර තත්පර 3 4ක් 5ක් 6ක්. දෙයේ එක ක්‍රමයක්. ඒ තමයි මේ චේතනාත්මක මමත්වයෙන් ක්‍රියා කිරීම. ඒ වගේම මේ හුස්ම ගැනීම පිට කිරීම මගේ බිස්නස් එක නෙමෙයි. ඒ ශරීරයේ කාර්යයක්. ඒක යාට බාර දීලා යාට ඕන්නම් හුස්ම ගත්තාවේ, ඕන්නම් පිට කරාවේ මම ඒ දිහා බලන් ඉන්නේ. එතකොට මම හුස්ම ඇතුලේ නෑ දැන්. මම ඉන්නවා. හැබැයි මම ඉන්නේ හුස්ම ඇතුලේ නෙමෙයි. මම පැත්ත වෙලා බලාගෙන ඉන්නවා මෙයා කොහමද හුස්ම ගන්නෙ. මෙයා මේ වෙලාවේ හුස්ම ගන්නවද, පිට කරනවද, වේගෙන් ගන්නවද, හිමීට ගන්නවද, දිගටද, කොටටද, සියුම්මද, බරද, මේවා නිරීක්ෂණය කරනවා. එතන ඔන්න අපිට ජීවත් වෙන්න පුළුවන් දෙවෙනි තැන නිරීක්ෂකයෙක්සේ ඉන්න පුළුවන්. මධ්‍ය ලක්ෂයේසේ ඉන්නත් පුළුවන් මැදට පැනලා. අපි සෙන්ටර් එක වෙලා ඒ සෙන්ටර් එකේ ඉන්නත් පුළුවන්. එතකොට මේ ඒ තමයි මමත්වයේ කේන්ද්‍රය කියන්නේ. ඒ සෙන්ටර් එකේ මම තමයි සෙන්ටර් එක. එතකොට වටේට මගේ ලෝකේ හදාගෙන මෙහෙමයි ඉන්න ඕනේ, මෙහෙමයි යන්න ඕනේ කියලා එහෙම Tamanටත් නිදි දාගෙන අනුන්ටත් නිදි දාගෙන ඉන්න පුළුවන් කේන්ද්‍රයේ බවටපත් වෙනවා. එහෙම නැත්නම් මේ කේන්ද්‍රේ නිවි රෞමිනු දෙකෙන් එළියට ඇවිල්ලා මේ කොහොමද මේ වැඩ වෙන්නේ කියලා පැත්තකටලා බලන් ඉන්නත් පුළුවන්. එදිර මේ සිතන්ට පුළුවන් නැත්නම් මේ මානසික තල දෙකක් මේ. මේ සිහියෙන් කරන්නේ නිරීක්ෂකයෙක් බවට පත් වෙන එක. මධ්‍ය ලක්ෂ්‍ය නෙමෙයි, සෙන්ටර් එක නෙමෙයි, ආ ඔබ්සර්වර් කෙනෙක්. නිරීක්ෂකයෙක්. එයා මැදිහත් වෙන්නේ නැහැ ක්‍රියාවට. වෙන දේ දිහා බලන් ඉන්නවා. එයා ඒව විනිශ්චය කරන්නෙත් නැහැ, ජජ් කරන්න යන්නෙත් නැහැ. ඔහි ඉන්නවා. එයා හොඳ අවදියෙන් ඉන්නේ. කොහොමද මෙයා වැඩ කරන්නේ කියලා බලාගෙන ඉන්නේ. එහෙම සිටීමෙන් තමයි අවබෝධය ලැබෙන්නේ. අර මධ්‍ය ලක්ෂ්‍ය වෙලා හිටියට අවබෝධය ලැබෙන්නේ. එයා ඉතින් දිවාරය ඔය කරකැවෙන එක තමයි කරන්නට වෙන්නේ. එතකොට හැඟීම් අඩුයි. ඒ නිරීක්ෂකයෙක් වුණාම හැඟීම් අඩුයි. මොකද එයාට නෑනේ යමක් වෙන්න ඕනේ කොහොමද, නොවෙන්න ඕනේ කොහොමද, විනිශ්චයන් ඒව නෑ. අඩුයි. දුකකුත් නෑ. ලොකු නිදහසක් එතන තියෙන. ලොකු නිදහසක්. නිරීක්ෂකයෙක් වුණාම දැනෙන්නේ ලොකු නිදහසක්. ඒතර අපිට තරහයක් ගැන වුණා නිරීක්ෂකයෙක් කියලා ඉන්න පුළුවන්. ඒ තරහ ඔන්න තරහ ඇතුළට ගිහිල්ලා මගේ තරහ මට තරහ ඇවිල්ලා තියෙන්නේ කියලා ඒ විදිහට ඒ තරහ ඇතුළේ ජීවත් වෙමින් ඕනනම් කෙනෙකුට ඉන්නත් පුළුවන්. ඒ එක් ආකාරයක්. අනිත් ආකාරය තමයි තරහ නිරීක්ෂණය කරන තරහ ඇවිල්ලා තියෙනවා. මේ මට නෙමෙයි තරහ ඇවිල්ලා තියෙනවා හිතට. ඒක දිහා මම බලන් ඉන්නවා. දැන් මෙයාට තරහ ඇවිල්ලා. මෙයා මොනවද තරහෙන් කරන්න යන්නේ? හිතන්නේ සැලසුම් කරන්නේ කොහොමද? තරහව මෙයා කොහොමද හුස්ම ගන්න? මෙයා ඇවිදින්නේ කොහොමද? මෙයා කතා කරන්නේ කොහොමද? මෙයා වාහනේ පදවන්නේ කොහොමද? මේ විදියට නිරීක්ෂණයක් කරන්න. එතකොට අපි මේ තරහ ඇතුලේ නෙමෙයි ඉන්නේ, අපි එළියේ ඉන්නේ. බලපෑම අඩුයි. අපි මධ්‍ය ලක්ෂ්‍ය වෙලා තරහේ මැදට ගිහිල්ලා තරහේ සෙන්ටර් එක වෙලා ඉන්නකොට අපි අපේ ශක්තිය තමයි තරහ ගන්න උරා ගන්න. එයාගේ පැවැත්මට. එයා අපිව උරාබනවා. අපේ ශක්තිය සම්පූර්ණයෙන්ම ගන්න. අපි දුර්වල වෙනවා. තරහ පෝෂණය වෙනවා. දැන් අපි එළියට ගමන් එයාට නෑ සැපයුම් කරුවෙක්. ඒ තරහට වැඩි පවතින්නත් බෑ. තරහ විතරනේ ඕනෑම හැඟීමකට වැඩි පවතින්නත් බෑ. සැපයුම් කරුවෙක් නැති වුණ ගමන්. ඉතින් එතනම යා නිවිලා යනවා. දැන් මේ විතර එහෙම ඉන්නකොට අර වෙනදා තිබුණු හැඟීම් අඩු වෙනවා. වන්දනාවදී වුණත් ඒ කිව්වා වගේ වෙනදා තිබිච්ච ඒ මහා භක්තියේම අඩු වෙන්න පුළුවන්. හැබැයි දැන් ශ්‍රද්ධාව කියන්නේ ඊට වෙනස් දෙයක්. ශ්‍රද්ධාව කියන්නේ එහෙම මේ හැඟීමක්ම නෙමෙයි. ඔය භක්තිය වගේ හැඟීමක් නෙමෙයි. දැක්කහම් බිම පෙරලෙන්න හිතන වැඳ වැඳ ඉන්න හිතෙන සාදු 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 කියමින් එහෙම ඉන්න හිතෙන එහෙම හැඟීමකට නෙමෙයි ශ්‍රද්ධාව කියන්නේ. ඒක භක්තිය. ඒතර භක්තිය අඩු වෙනවා නිරීක්ෂණය කරන්ට කරන්ට. ඒ සිහියෙන් ඉන්න ඉන්න ඒ භක්තිය අඩු වෙන්න පුළුවන්. හැබැයි ශ්‍රද්ධාව වැඩි වෙනවා. ශ්‍රද්ධාව කියන්නේ ප්‍රසාදය. ප්‍රසාදය පැහැදීම. දැන් භක්තිය කියන්නේ විශ්වාසය. ඇදහිම. ඇදහිම එකක්, පැහැදීම තව දෙයක්. ඇදහිමක් එන්න පුළුවන් මේ විවිධ හේතු නිසා. හැබැයි ප්‍රසාදයක් ඇති වෙන්න නම් අත්දැකීමක් ඕනේ. දැන් භක්තියට සමහරට අත්දැකීමක් නැති වෙන්න පුළුවන්. හැබැයි ප්‍රසාදයක්, පැහැදීමක් ඇති වෙන්න නම් තමයි අත්දැකීමක් ඕනේ. දැන් තමන් අත්දකිනවා මේ ධර්මයේ තියෙන සැනසිල්ල, ධර්මයේ තියෙන ප්‍රායෝගික බව. මේ ධර්මානුකූලව සිටීම නිසා කොපමණ නිදහසක් දැනෙනවද? මමත්වේ අඩුයි, බර අඩුයි. ඒ ධර්මයේ තියෙන සත්‍යතාවය දැන් තමන්ගේ අත්දැකීමක්, ප්‍රත්‍යක්ෂයක්. ඒතර ඒ ධර්මයේ කෙරෙහි තියෙන ප්‍රසාදය වැඩි වෙනවා. සමහරට ඒ ධර්මයේ අපිට දේශනා කළ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි තියෙන ප්‍රසාදයත් වැඩි වෙනවා. ඒ ධර්මානුකූලව යම් තාක් දෙනෙක් ජීවත් වෙනවාද, ඒ අය කෙරෙහිත් හිතේ ලොකු ප්‍රසාදයක් එනවා. හැබැයි ඒ ප්‍රසාදය ඔය මේ භක්තිය වගේ මේ හැඟීම් බර දෙයක් නෙමෙයි. ඒක නිහඬ ප්‍රසාදයක්, නිහඬයි. හැබැයි හදවතේ ප්‍රසාදයෙන් පිරීලා යනවා. ඒ නිසා අර භක්තිය කියන හැඟීම අඩු වෙලා ගියාට ඒ ගැන ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. බුදුමා කිව්වා වගේ ගැටලුවකුත් නැහැ. ඒ ගැටලුවක් කරගන්න අවශ්‍යත් නැහැ. එවෙනුවට මේ ධර්මයේ වළංගුතාවය, ඒ කොපමණ අදටත් වළංගුද කියන එක, මේ මොහොතටත් වළංගුද. ඒ වළංගුතාවය අපි තුලින් දකිනකොට ඒ ධර්මයේ කෙරෙහි ඇති වෙනවා නොසැලෙන ශ්‍රද්ධාව, නොසැලෙන ප්‍රසාදයක්, අවෙච්ච ප්‍රසාදයක්. ඒක හෙලෙන්නේ නැහැ. කවුරු හරි තර්ක කරලා කියන්න පුළුවන් මේ පොත් වෙනස් කරලා තියෙනවා, අහවල් කාලේ වෙනස් කරලා මේවා අතින් දාලා තියෙනවා. ඒවා කියන්න පුළුවන්. ඒක ඒවා ඇත්ත උනත් එකයි බොරු උනත් එකයි කිසිම වාදකින් අපේ මේ ප්‍රසාදය නැති වෙන. මොකද මේ ප්‍රසාදය ඇති වෙලා තියෙන්නේ පොත්පත් ගැන නෙමෙයි, දැන් ලියපු අය ගැනත් නෙමෙයි, මේ අපේ අත්දැකීම ගැන. මම අත්දකිනවා. දැන් වාදකින්, විවාදයකින්, තර්කයකින්, අභියෝගයකින් හොලවන්නට බැරි ප්‍රසාදයක් ඇති වෙනවා සීයෙන් ඉන්නකොට. ඒක කියන්නේ අවෙච්ච ප්‍රසාද. අවෙච්ච කියන්නේ නොසැලෙන, නොසෙල් වෙන ප්‍රසාදයක්. ඒ අනිත් ප්‍රසාද හෙල් තර්ක කරලා බිඳලා දාන්න පුළුවන්. විශ්වාසයෙන් ඉන්නවා නම් ඒක එහෙම මෙහෙම තර්කයක් දාලා විද්‍යාවෙන් කාට හරි තර්කයක් දාන්න පුළුවන්. පුරා විද්‍යාවෙන් ගේන්න පුළුවන්. තරිදී ඔන්න සිකෙනගේ සැක ඇති නෝ ඇත්ත වෙන්න පුළුවන්. මේ කියන්නේ මේවා පස්සේ කාලේ දීපුවා වෙනස් කරා මොනවා හරි එන්න පුළුවන්. හැබැයි ඒවා එහෙම වුණත් නැතත්, වෙනස් කරත් නැතත්, පස්සේ ලිව්වත් නැතත්, ඒක වෙනම එකක්. මේ අත්දැකීම වෙනම අත්දැකීමක්. ඒතර මේ තමයි වටිනේ. කතන්දරයක තියෙනවා මහ ඇලෙක්සැන්ඩර් රජ්ජුරුව ඉන්දියාව ආක්‍රමණය කරන්න යනකොට මේ එතුමාගේ පුරෝහිත විදියට හිටියේ ඩයජනිස් කියන ග්‍රීක පඬිවරයා, දාර්ශනිකයා. එතුමාගෙන් අහලා තියෙනවා, ඔබතුමාට මේ මම ඉන්දියාව යනවා මොනවද ගේන්න ඕනේ? එතකොට ඩයජනිස් කියලා දෙනවා, මට එහෙම ලොකු දෙයක් එපා, පුළුවන් නම් මේ යෝගීවරයෙක්ව අරන් එන්න කියලා. මොකද ග්‍රීසිය හැම දෙනාම හිටියා, ග්‍රීසියේ යෝගීවරු ඇර විද්‍යාඥයන් හිටියා, දාර්ශනිකයන්, අධ්‍යාපනඥයන්, ගණිතඥයන්, පයිතගරස් වගේ නාට්‍යකරුවන්, සාහිත්‍ය නිර්මාණ ශිල්පීන්, ලේඛකයන්, දේශපාලඥයන්, අර්ථ ශාස්ත්‍රඥයන්, විචාරකයන්. ඒ ග්‍රීසි ග්‍රීක ඉතිහාසය බලනකොට මේ හැම දෙනාම හිටියා. ග්‍රීක ඉතිහාසයේ කවදාවත් හම්බෙන්නේ නැති කෙනෙක් තමයි යෝගීවරයෙක්. කොහමද යෝගීවරයෙක් කරන්නේ? ආ, ඒක පොඩි දෙයක් කියලා. ඉතින් මහා ඇලෙක්සැන්ඩර් රජුරෝ ඒ කතාවේ තියෙන විදිහට මේ ඉන්දියාවට ඇවිල්ලා තී ඉන්දියාව ආක්‍රමණය කළ අය ධර්මාශෝක රජතුමාගෙන් පස්සේ මුළු ඉන්දියාවම එක රටක් කරේ මහා ඇලෙක්සැන්ඩර් රජුරෝ. ඊට පස්සේ බ්‍රිතාන්‍ය තුන්වෙනි වතාවට. කල ඉන්දියාව කියන්නේ එක රටක් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ පවා 11 මහා ජනපද ගැන කතා කරේ. එක් එක් ජනපදයකට එක එක රජ කෙනෙක් හිටියා. මේ කොහොම හරි මේ ඉන්දියාව ආක්‍රමණය කරලා සොල්දාදුවන්ට කිව්වා මේ යෝගීවරයෙක් අරගෙන එන්න. ඉතින් මේ යුද්ධය නිසා දැන් කොහොමත් කලබල තියෙන තැන්වල යෝගීවරු ඉන්නේ නැහැ, තාපසවරු ඉන්නේ නැහැ. ඒ අය ගිහිල්ලා හිමාලයට ලේසි උන්නේ නැහැ හොයාගන්න කෙනෙක්. එහෙම සොල්දාදු නිතරම එහෙම ඇවිද්ද මේ යෝගිවරයෙක් හොයාගෙන එහෙම යනකොට ගම් මිසියෝ කිව්වා මේ අහවල් තැන්නන් ඉන්න යෝගිවරයෙක් එයා නියම යෝගිවරයෙක් සැබෑ යෝගිවරයෙක් ඉතින් ගිහිල්ලා ඒ සොල්දාදු යෝගිවරයා ඉන්න වාඩි වෙලා කිව්වා මේ අපේ අධිරාජ්‍යයා මේ එන්ට කිව්වා යම් ඉතින් මෙයා කිව්වා බෑ බෑ කිව්වා අධිරාජ්‍යයා එන්ට කියන්නේ අධිරාජ්‍යයාගේ නියෝගයකට ඔබ අවනතන වුණොත් ඔබ හිර කරයි. යෝගීවරයා කියනවා මේ ඒ කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම හිටියේ ලොකු හිර කූඩුවක. ලොකු බන්ධනාගාරයක මම හිටියේ. ඒ බන්ධනාගාරයෙන් මම දැන් නිදහස් වෙලා ඉන්නේ. ඊට වැඩිය ලොකු බන්ධනාගාරයක් කාටවත් හදන්න බෑ. ඒ මමත්වයේ කියන බන්ධනාගාරය ඇතුලේ මම හිටියේ. ඒකේ හිර වෙලා දුක් විඳිනවා. පස්සේ මං නිදහස් වුණා ඒකේ. දැන් ඔබේ අධිරාජ්‍යයටවත් බෑ ඊට වැඩිය ලොකු බන්ධනාගාරයක මාව ආයි හිර කරන්න. මේ කතාව මේ සොල්දාදුවන්ට තේරුන්නේ නැහැ. ඒ සොල්දාදු ගිහින් අපේ අධිරාජ්‍යයට කිව්ව මෙහෙම කෙනෙක් නම් ඉන්නවා මේ මිනිස්යා නම් නියම රෝගීවරයෙක් වගේ තමයි පේන්නේ හැබැයි මේ එන්න බෑ කියනවා. එංගම කිව්වේ නැද්ද තර්ජනය කරේ නැද්ද මේ හිරි 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 ඉදානවා කිව්වා. ඉතින් ඒකට මෙන්න මෙහෙම කතාවක් කිව්වා. එමේ ඇලෙක්සැන්ඩර් රජුරෝ මේ එක්තරා විදිහක දාර්ශනිකයෙක් එතුමා. ඒ ගැන බොහෝ කතන්දර තියෙනවා. එතුමා පස්සේ ඉන්දියාව ආක්‍රමණය කළ එතුමා අපව යනකොට ඉන්දියාව පාලනය කරන්න මේ යුවරජ කෙනෙක් පත් කරා මිනැන්ඩා කියලා. ඒත් ග්‍රීක රජ කෙනෙක්. ඉතින් මිනැන්ඩා ඒ ඉන්දියාවේ හිටිය හැම ආගමික ඒ ගුරුවරු එක්කම සංවාද කරා වාද කරා මේ දැනගන්න. හැබැයි ඒ වාදේ ඒ අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න කාටවත් බැරි වුණා. පැරදුනා හැමෝම. බෞද්ධ භික්ෂුන් වහන්සේලා පවා උත්තර දෙන්න බැරුව හැම දිනම ඈතට ගියා. පස්සේ එකම එක හාමුදුරු කෙනෙක් ඉතුරු වුණා. උන්වහන්සේ හිටියෙත් මේ සංවාදයට කෙනෙක් හිටින්ට නාගසේන කියන. ඉතින් මේ මිනැන්ඩා රජතුමයි නාගසේන ස්වාමීන් වහන්සේ අතර වෙච්ච වාදේ සංවාදේ මහ විශාල පොතක් විදියට මිලින්ද පඤ්ඤ කියලා. මේ මිලින්ද කියලා කියන්නේ මිනැන්ඩාර කියන ග්‍රීක රජුරවන්ට ඉන්දියානුවන් දීපු නම මිලින්ද. ඒ පොත බොහොම මේ තාර්කික පොතක්. ඒ මිනැන්ඩා රජුරෝ අහන ප්‍රශ්න භෞතික විද්‍යාත්මක ප්‍රශ්න අහනවා, මනෝවිද්‍යාත්මක ප්‍රශ්න, දාර්ශනික ප්‍රශ්න, ඒවට දීපු උත්තර. කොහොම හරි මේ ඇලෙක්සැන්ඩර් රජුරෝ දාර්ශනිකයෙක්. ඒ කියන්නේ උනන්දුවක් තියෙන කෙනෙක්. ඉතින් තමයි මේ මනුස්සයා හම්බෙන්න යන්න ඕනේ මාත්. ඒක පැත්තින් අර ඩයජනිස්ගේ පුරোহিতතුමාට දී පොරොන්දු දැන් මෙයා කොහොම හරි කියන්ටත් ඕනේ. ඉතින් ගිහිල්ලා කිව්වා මම තමයි ඇලෙක්සැන්ඩර් රජුරෝ මේ එnde යන්න ග්‍රීසියට. ඉතින් මම බෑ. බෑ. හොඳින් කිව්වා බෑ. ඊට පස්සේ තර්ජනය කරා. විහිරේ දාන කතාවෝ. එතකොට අර උත්තරේමයි දුන්නේ. ඊට පස්සේ දැන් රජුරවන්ට තරහ ඇවිල්ලා රජුරෝ කිව්වා මේ කඩුව අරගෙන මේ ඔබ ආවේ නැත්තම් මේ කඩුවෙන් ඔබ දෙපළු කරන්න මගේ ඇස් දෙකෙන් මට බලන්න පුළුවන් ඔබ දෙපළු වෙන හැටි. යෝගීවරයා මේ බොහොම සැහැල්ලුවෙන් කිව්වා ඔබ මා දෙපළු වෙන හැටි යම්සේ දකින්වද ඊටත් වඩා හොඳින් මට මා දෙපළු වෙන හැටි බලන්න පුළුවන් කියලා. මේ රජුරන්ට අපබ්‍රංශයක් වගේ නේ මොකද්ද කියන්නේ. රජුරා මොකද්ද ඔබ කිව්වේ? මම මා තුල නෙමේ ජීවත් වෙන්නේ. මම මා ඇතුලේ හිටිය හිර වෙලා. දැන් මම එළියට ඇවිල්ලා ඉන්නේ. සම මේක ඇතුලේ වෙන කිසි දෙයකට මගේ සම්බන්ධයක් නැහැ. මට ඒව දැනෙන්නේත් නැහැ. ඉතින් මේ ශරීරය ඔබ දෙපළු කරොත් ඒකෙන් ශරීරයේ දෙපළු වෙලා යයි, රිදෙයි, ශරීරේ මැරෙයි. හැබැයි ඒ ශරීරයේ දෙපළු වෙන හැටි, ශරීරයේ මැරෙන හැටි ඔබට වඩා හොඳින් මට බලන්න පුළුවන්. දැයි ඒ උපරිමය කියන්නකෝ, අපි අපි එතෙන්ට ගෞගානක් මේ පිටින් හිටියා. මේ පුංචි පුංචි වේදනා සම්බන්ධයෙන් උනත් අපිට මේ තල දෙකේම ජීවත් වෙන්න පුළුවන් එකක්, වේදනාව ඇතුළට ගිහිල්ලා මම ඉන්නේ හරි වේදනාවෙන් කියලා එහෙම හිතන්නත් පුළුවන්. ඒතර මම ඉන්නේ ලොකු වේදනාවක. මම ඉන්නේ ලොකු වේදනාවක්. ඒතර මම ඉන්නේ වේදනාව ඇතුළේ. වේදනාව මා වටේම තියෙන මුළු ලෝකෙම වේදනාත්මක ලෝකයක්. ඒක ඇතුළේ මම පුංචි ජීවියෙක් විදියට ඉන්නවා. මා ශුද්‍ර ජීවියෙක්. වේදනාව හරි විශාලයි. එහෙම ඉන්න ඉන්න ඉතින් වේදනාව තමයි, දුක තමයි. ඒක ජීවත් වීම. ඊළඟ ජීවත් වීම තමයි වේදනාවෙන් එළියට ඇවිල්ලා මම වේදනාව අත්දකින්න. මම වේදනාවෙන් නෙමෙයි ඉන්නේ, වේදනාව අත්දකින්න. මේ වචනවල වෙනසක් විතරක් නෙමෙයි, මේක සම්පූර්ණ මේ සිතීමම වෙනස්. වේදනාව මම අත්දකින්නවා. එතකොට මේ වේදනාව ඇතුළේ නෙමෙයි ඉන්නේ, වේදනාව එකක්. තව මොනවද අත්දකින්නේ? මම හුස්ම අත්දකින්නවා. තව මේ මට බෙර ගහනව ඇහෙනවා, ගෙම්බ කෑ ගහනව ඇහෙනවා, ඉටිපන්දම්පත් වෙනවා පේනවා. ඒතර මේ මහ ගොඩක් තව අත්දැකීම් තියෙනවා. මේ එක අත්දැකීමක් විතරයි මේ කොන්ද රිදෙන එක, තුනටි එකක් කියන එක, මදුරු එක් කණ එක. ඒක නෙමේ මගේ ලෝකය. මගේ ලෝකේ ඊට වැඩිය බොහොම පළල්. දේ එහෙම පළල් ලෝකයක ජීවත් වෙන්නත් පුළුවන්. සිහිය තිබ්බොත් අපිට බොහොම පළල් ලෝකයක ඉන්න පුළුවන්. පළල් ලෝකයක අපි ඉන්නකොට අර වේදනාව පුංචි වෙලා යනවා. වේදනාව ඇතුළේ ඉන්න කෙනාට වේදනාව විතරයි ලෝකේ, වෙන කිසි දෙයක් නැහැ. ତେର මේ කල හැකි දෙයක්. අර මේ බුදුරජාණන් වහන්සේ මාරාන්තිකේ රෝගයේදී උන්වහන්සේ ඒ රෝගය ඒ නොමැරි ඒ වේදනාවෙන් පීඩිතව තිබිච්ච කය එයින් සුවපත් කරගත්තේ එබඳු සමාධියකින්. ඒ ලෙඩේ ගැන හිතේ හිතේ නෑ වුණා. දැන් අපි ලෙඩේ ගැන හිතන් හිතන් ලෙඩේ වැඩි වෙනවා. වේදනාව වැඩි වෙනවා. වෙන කිසි දෙයක් කරගන්න බැරි වෙනවා. එයන් මෙනෙහි නොකර, ඒ ලෙඩේ මෙනෙහි නොකර හිත නිදහස් කරගත්තා. ඒ ලෙඩෙන් හිත අයින් කරගත්තා. ලෙඩේ තියෙන්න ඇති, නමුත් එතනින් හිත අයින් කරගත්තා. ඒතර ඇඟට සනීප වෙන්න පුළුවන්. දැඟට ලෙඩකින් අපි සනීප වෙන්න දෙන්නේ නැත්තේ හිතලා. අපි හිතනවා මේක බය වෙනවා, මම බැරෑරුම් දෙයක් විදියට හිතනවා, මැරෙයිද කියලා හිතනවා, රස්සාවට යන්න පුළුවන් වෙයි. ඉතින් ඔක්කොම හිතලා හිතලා මහා බරක් හදාගත්තාම ඇඟටවත් බෑ සනීප වෙන්න. මොන බෙහෙත් ගත්තත් සනීප වෙන්න බෑ. හිත අයින් කරාම එතනින් ඒතර ශරීරයේ තියෙන ශරීර ප්‍රශ්න විසඳන්න විතරයි දැන් වෙන්නේ. ශරීරයට අර හිතේ ප්‍රශ්න විසඳන්න ඕනේ. දැන් හිතත් වැටිලානේ, ශරීරයට වැඩි හිත වැටිලා. එතකොට ඒ දැන් හිත ඉස්සලා ශරීරයට සිද්ධ වෙනවා හිත නැකිට්ටෝල දෙන්න. එයා සනීප වෙන්න කලින් ඒක කරන්න බෑ කවදාවත්. දැන් හිත නිරෝගී කරගෙන පැත්තකට ගත්තාම ශරීරයේ ප්‍රශ්නේ පොඩි දෙයක්. ඒ ප්‍රශ්නේ තියෙන්න පුළුවන්. හැබැයි ඒක නෙමේ එකම ප්‍රශ්නේ.
දැනීම දිහා මේ සිහියම කරද්දි ඉතින් ඒක තන ගැටි වෙලා ඊට පස්සේ එතන ඒ දැනීම නැති වෙලා පරිහරණය නැති වෙලා එහෙම ඒ ගලාගෙන යන එක දැන් එදියා සිහිය සම්පර්ගෙන ඉති තියපලනකොට ඒ හසන ගතිය නැති වෙනවා මේ අතුරු තව පොඩ්ඩක් පල්ලෙහාට දැසන හොඳයි කියලා කියනවා
සමහර වෙලාවට මට ඒ වගේම දැනෙනවා කන ඇතුළේදී වතුරෙන් බ්ලොක් වෙනවා බ්ලොක් වුණාම කන ඇතුළේ වේදනාවක් වගේ නා ඒක සමහර වෙලාවට හොලවන්න වෙනවා නාලයි දාපුද ඉතින් අදික ලස්සන දෙන්නේ දෙන වතුර ටික ටික මිනිහ මෙහෙම බේර ලෙවල් එකක් හො වෙනවා ඒක කන ඇතුළේ
දැන් සාමාන්‍යයෙන් අපිට මේ කිසි දෙයක් වැටෙන්නේ නැහැනේ සාමාන්‍ය ඇත්තටම කන ඇතුළට වතුර යනවා කියන එක ඒක තේරෙන්නේ හිර වුණොත් වතුර ගිහිල්ලා අගුල් වැටුනොත් තමයි තේරෙන්නේ එහෙම නැත්නම් මේ සිදුවෙන බොහෝ දේවල් අපිට දැනෙන්නේ අපි ඉන්නේ එක්තරා විදිහක නින්දක වගේ වෙන දේ දැනෙන්නෙත් නැහැ අපි කරන දේ දැනෙන්නෙත් නැහැ ඒ වගේ විපාක අපිට තේරෙන්නෙත් නැහැ ඒ වගේ නින්දක නම් භාවනාවෙන් අපි ටික ටික අවදි වෙන්න පටන් ගන්න. අවදි වෙන්න වෙන්න සියුම් සියුම් දේ තේරෙන අඳුම හුස්ම ගන්න එක තේරෙන්න පටන් ගන්න. ඒතකොට දැන් ඒ වගේ දැන් නානවා කියන එක ගත්තත් අපි නෑව කිව්වට මොකද්ද මේ නානවා කියන්නේ? ඒකෙන් මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ අන්න සිහියෙන් අපිට ස්නානය කිරීමේ භාවනාව. ඒතේ ශවයකින් නානෙ අපිට බලන්න පුළුවන් ඔළුවට වතුර වැටෙන හැටි. එතනින් පහලට ගලාගෙන එනකොට කොහොමද මේ සීතල දැනෙන්නේ? ඇඟේ තිබිච්ච දාහය නැති වෙන්නේ කොහොමද? ඒ හොඳ භාවනාව. මේ සියුම් දේවල් දැනෙන්න පටන් ගන්නවා තමන් පිළිබඳ. එතින්දී ඒ වගේ අපිට ඒකට උපක්‍රමයක් පාවිච්චි කරන්න ඕන නම් වතුර අයින් කරන්න ඒකත් කරන්න. ඉබේටම ඒ වතුර නිදහස් වෙලා යනවා නම් ඒ ගැනත් දැනුවත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඔය හැම දෙයක්ම ධර්මයේ කියන්නේ භාවනාවක් කියලා. ඔය ඒකට වෙනම භාවනා ක්‍රමයක් විදිහට කියනවා කායගත සති භාවනාව. කායගත සති නැත්නම් සම්පජඤ්ඤ භාවනාව. ඒක කියන විදිහට හැම දෙයක්ම භාවනාවක්. මේ අසක් නමන එක දිගාරින් එක පවා දැනගෙන කරන්න. නොදැනගෙන නෙමෙයි සම්පූර්ණ අවධානයෙන් අත දිගාරිනකොට ආපහු අපිට කරනකොට ඉදිරිය බලනකොට පිටිපස බලනකොට ඉස්සරහට යනකොට ආපසු වෙනකොට ඇඳුම් අඳිනකොට ඇඳුම් ගලවනකොට වැසිකිලි යනකොට වැසිකිලි යනකොට කතා කරනකොට නිහඬව ඉන්නකොට කෑම කනකොට බොනකොට හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට හාන්සි වෙලා ඉන්නකොට මේ හැම තැනදීම සංවේදීව ඉන්න. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට වාඩි වෙලා ඉන්නකොට හාන්සි වෙලා ඉන්නකොට කතා කරනකොට සහ නිහඬව ඉන්න. නිහඬව ඉන්නකොටත් දැනගෙන ඉන්න මම මේ නිහඬව ඉන්නේ. ඊන ලෝකෙක ඉන්න එපා නිහඬව ඉන්නකොට. දැනගෙන ඉන්න. කතා කරනකොටත් කතා කරන බව දැනගෙන. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. ඉදිරියට යනකොට පිටපසට එනකොට ඉස්සරහා බලනකොට ආපසු බලනකොට අතක් නමනකොට දිගාරිනකොට දැනගෙන. සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. ඇඳුම් අඳිනකොට ඒ ගැන දැනගනි. උච්චාර පස්සාවකම්මේ සම්පජානකාරී හෝති. වැසිකිලි සහ කැසිකිලි යනකොට ඒ එතනත් සිහියෙන් දැනගනි. හොඳින් දැනගනි. සම්පජාන හොඳින්ම දැනගනි. මෙහෙම දැනගනි. ඉතර ඉතිරි වෙන්නේ නැහැ සිහියෙන් නොසිටිය යුතු වෙලාව. එතකොට තමන්ට තමන් රහසක් නෙමෙයි තමන් මොනවද කළේ නොකළේ මොකද තමන් හොඳට දන්නවා කවුරුවත් කියන්න අවශ්‍ය නැහැ. අඩුපාඩුවක් වුණාද ඒක තමන් එවලෙම දන්නවා. එවලෙම තමන්ට පුළුවන් හදාගන්න.
අපිට මේ සමහර යාළුවෝ ඥාති ඉන්නවා මේ හේතුඵලවාදයේ මේ පිළිගන්නේ නැති මනුවාදයේ වගේ දේවල් මේ පිළිගන්න කටේ එයාලට දැන් මේ දුන්නු කන්නේ ආනාපානසති වගේ භාවනා ක්‍රියා සිදු කරන්නේ කී මේ කොච්චර දුරද
මොකද්ද චිර දුරට
සිහිය යනාපන සති භාවනාවේ මේ යාලට මේ ආගමික පැත්තක් නැතුව මේ අපි මේක අපි ජීවිතේ දුක දුකින් නිදෙන්න මේ වගේ මේ ක්‍රමයක් තියෙනවා කියලා අපි දැන් යාලට ඒක අනුමලා දීලා ඒක කියලා දෙන එකේ දැන් යාලා හරියට ඒක පිළිගත්ත ප්‍රචර දුරට මේ ඒක
ඉතින් ඒක හරියට කළොත් සෑහෙන ප්‍රතිඵල ගන්න පුළුවන්. අමතක වීම අඩු වෙයි. ඒ ආනාපාන සතිය වුණ කළොත් අමතක වීම අඩු වෙයි. නැති වෙන එක නෑ නමුත් අඩු වෙයි. සිහි කල්පනාව දියුණු වෙයි. යමක් ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. ඒ බුද්ධිය වැඩි වෙනවා. ඊළඟට ශරීරය නිරෝගී වෙනවා. හොඳට නිින්ද යනවා. බොහොම පහසුවෙන් අවදි වෙන්න පුළුවන්. වැඩි දේවල් බැරෑරුම්ම ගන්න නැතුව සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. ඒ වගේ බොහොම ප්‍රතිඵල ඒවට මේ විශ්වාසය ඕනේ නැහැ මොන ආගමේදී ඉන්නේ මේ. මේ ලෝකෙ මැව්වද මැව්වේ නැද්ද හේතුන් නිසා ඇති වුණාද ඒ ඇත්තට ගැඹුරට ඒවා යන්න ඕනේ නැහැ ওই ප්‍රතිඵල ගන්නට. ඒ මොන විශ්වාසී තිබුණත් ওই ප්‍රතිඵල ගන්න පුළුවන්.
ඒකෙම තියෙන මගේ අත්දැකීමක් ගැන මම කියන්න කැමතියි. පෞගිය සිංහල අවුරුද්දෙන් පස්සේ අපි ෆැක්ටරි එක වැඩ පටන් ගත්තේ පළවෙනි දවසේ මම පැබාවික් භාවනාවක තනක් ලැබුවා ෆැක්ටරි එකට. ඉතින් ඒ තෙන්දි ෆැක්ටරි එකේ ක්‍රිස්තියානියේ වෙනින් ආගමේ ගොඩක් ඇහිණා. මම ඒකෙදි හැමෝටම ගොඩක් භාවනාව ගැන දන්නේ නැති අය. ඒකින් මම හැමෝටම ඉස්සෙල්ලාම කිව්වේ ඇඟෙන් ස්ථිර කරගන්න කියලා. ඊට පස්සේ ඇහෙන දේවල් වලට පන්දි වෙගෙන ඉන්න කියලා. ඊට පස්සේ මේ ගයිඩඩ් බාර්මෙන් දෙන්නේ නැහැ කොහෙන් කදේ. ඊට පස්සේ තමන්ගේ ඇඟේ දැනෙන දේවල් ගැන හිත යොමු කරගෙන ඉන්න කියලා. ඉතින් ඒ වැටහන යොරනාට පස්සේ මට ප්‍රතිචාර නම් වෙච්ච බෞද්ධයෙක්ගේ කීපදෙනෙක්ගේ භාවනා කරපේ ඒගොල්ලෝ සාස්ත්‍රඥයන්ගේ භාවනා කරලා තිබ්බා. ඒකට අමතර පොඩක් ක්‍රිස්තියානි අය ඒගොල්ලෝ හරි ලස්සනට මේ කුෂ්ම ගැන හිතා මම උත්ම ගැන බලන්න කිව්වෙත් නෑ ඒගොල්ලන්. මම ඒ වැඩි කියන ගමන් දැරින්නේ මොනවද කියලා බලාගෙන ඉන්න කියලා. හරි ලස්සනට ඒක සතුටුයි. ඒගොල්ලෝ ආයෙත් අවස්ථාව බලාගෙන ඉන්නේ. ඒකෙදි ආගමක් කියලා බැලට නෑ හැබැයි ක්‍රිස්තියානි අය ගොඩක් ලස්සන එක බෞද්ධයත් දිනුනද කියලා. ඒක දැන් මගේ අතේ
ඒ භාවනාව කියන එක ආගමික රාමෙන් එළියට එන තරමට හොඳයි. ඒක ආගම රාමයේ ඇතුළේ හිර වෙලා තිබෙච්චෙන් හරි අපරාධයක් උනේ. ඒ බෞද්ධ භාවනා කරෙත් නෑ අනිත්‍යයට කරන්න දුන්නේත් නෑ. බුදුරජාන් වහන්සේ මේ වරක් මේ එක්තරා මේ ඊබ්‍රෝධ කියන පරිබ්‍රාජකයා ඒ බෞද්ධෙක් නෙමෙයි එයා අන්‍ය ආගමිකෙක්. ඉතින් හම්බ වෙලා මේ සාකච්ඡාවක් කරලා මේ උපදෙස් ටිකක් බුදුරජාන් වහන්සේ ඒ ඊබ්‍රෝධ පරිබ්‍රාජකයට දෙනවා. දුන්නාම ඒ ඊබ්‍රෝධ පරිබ්‍රාජකයා තුන ලොකු පරිවර්තනයක් වෙලා බුදුරජාන් වහන්සේ අගය කරනවා. අගය කරා බුදුරජාන් වහන්සේ කියන්නේ මොකද්ද? දේශනා කරන්නේ මා ඔබට මේ බණ කීවේ ඔබේ ආගම වෙනස් කරන්න නෙවෙයි. ඔබ ඇදහැව්වා නම් කිසියම් ආගමක් මා බණ කියන්ට කලින් එය ඔබේ ආගම වේවා අදින් පසුවත්. අදට කලින් ඊයේ එනකල් ඔබ කිසියම් ආගමක් ඇදහුවද හෙට සිට ඒ ආගම දිකට අදහන්නේ. ඔබට කිසියම් ශාස්ත්‍රවරයෙක් හිටියද ඒ ශාස්ත්‍රවරයාම ඔබේ ශාස්ත්‍රවරයා වේවා මතුවටත්. මා දුන් උපදෙස් පිළි අරගෙන දුකකින් තොරව ජීවත් වෙන්න. මා බණ කිව්වේ ඒ සඳහා පමණයි. ඔබේ දුක නැති කිරීම සඳහා පමණයි. ඔබේ ආගම වෙනස් කරන්නට නෙමෙයි. ඒ තමයි ධර්මය. ධර්මය ඕනෑම ආගමක් එක්ක යන දෙයක්. ඒක ආගමක් නොවන නිසා ඕනෑම ආගමක් එක්ක ඒ ධර්මයට යන්න පුළුවන්. බෝධි කතා කළා දවසේ අපි දැන් ටිකක් නිහඬ වෙමු. මේ කිව් ඇසු දේ ග්‍රහණය කරගන්නත් හිත හිස් කරගන්නත් සිහියෙන් නිහඬව ඉන්න. මේ අපූර්වතම වූ ගැඹුරු මේ ශබ්දතාවයෙන් එමෙන්ම සිහියෙන් යුතුව සුවසේ නිදාගෙන සුවසේ අවදි වෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.